SBS Radio.
තවත් සතියක සඳුදා දවසේ අපි එහෙමනම් මේ ආකාරයෙන් ආරම්භ කරනවා. මේ ගෙවිල ගිය සතියේදී අපේ මාතෘභූමියේ ශ්‍රී ලංකාවේ සිදුවුණු උණුසුම් දේශපාලනික වාතාවරණය කෙසේද කියලා යම්කිසි වූ සමාලෝචනයක් දෙන්නට වඩාත්ම වැදගත් තොරතුරු පිළිබඳව අවධානයට ලක් කරන්නට අද සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වන්නේ සුපුරුදු පරිදි අපේ මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල නොවේ. අත්‍යවශ්‍ය කටයුත්තක් නිසා ඔහු විදේශගතව සිටින නිසාවෙන් අපි ආරාධනා කළා මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතාට මෙවර සාකච්ඡාවට අපත් සමග සම්බන්ධ වන්නට කියලා. අමල් ආයුබෝවන්. ඔව්, අපි මේ වෙනකොට මේ දේශපාලන අර්බුද වාතාවරණ අභිබවා ශ්‍රී ලංකාවේ වඩාත් කතාබහට ලක් වෙලා තියෙන තෙල් අර්බුදය පිළිබඳව ටිකක් අවධානය යොමු කළ තින් සුදුසුයි කියලා මට හිතෙනවා. මේ තෙල් අර්බුදය පිළිබඳව කතාබහ කරද්දී ශ්‍රී ලංකාවට වැඩි වශයෙන්ම තෙල් ලබා දෙන රටකට, ශ්‍රී ලංකාව වැඩිපුරම තෙල් ආනයනය කරන රටකට ශ්‍රී ලංකාවේ නායකයා ජනාධිපතිවරයා මේ වෙනකොට සංචාරයක නියැලීලා සිටින්නේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉරාන සංචාරයත් සමගින් එහි තතු විත්ති කතා බහ කළා. මේ තෙල් අර්බුදය පිළිබඳව වන සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු. හදිසියේ ජනාධිපතිවරයාගේ මේ ඉරාන සංචාරයේ අරමුණ මොකක්ද අමල්?
දිනක්ෂ මේක දින දෙකක රාජ්‍ය සංචාරයක් හැටියට තමයි දැන් හඳුන්වලා තියෙන්නේ. නමුත් මේ පිළිබඳ අපිට පූර්ව දැනින් දිමක් කළා තිබුණේ නැහැ මේ විදිය සංචාරයක් තියෙනවයි කියලා. ඉතින් අපිට උපකල්පනය කරන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවට වැඩිපුර තෙල් ලබා ගැනීම ඒ එක්කම ඉරානයට පනවලා තිබිච්ච ආර්ථික සම්බාධක ඇත්තටම ඉවත් කළා තිබුණ මේ න්‍යෂ්ටික ගිවිසුමත් එක්කලා. නමුත් ඒ සම්බාධක නැවතත් පැනවීමේ දැන් තර්ජනයක් ඇති වෙලා තියෙනවා. මොකද ඇමරිකාව මේ න්‍යෂ්ටික ගිවිසුමින් ඉවත් වෙච්ච නිසා. ඉතින් මේ වටපිටාව තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඉරානයේ සංචාරය ආරම්භ කරන්නේ එහිදී ඔහු බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම දෙරට අතර තියෙන වෙළඳාම ඒ එක්කම ඉරාන ආයෝජන ලංකාවේ වැඩි කර ගැනීමයි කියලා. මෙතන මූලික වශයෙන්ම තියෙන කාරණාව තමයි ශ්‍රී ලංකාවේ සපුගස්කන්ධ තෙල් පිරිපහදුව ස්ථාපිත කරලා තියෙන්නේ ඉරානයේ බොරතෙල් පිරිපහදු කිරීම සඳහා. ඉතින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වෙනවා මේ ඉරානයෙන් තෙල් ලබා ගැනීම. ඉතින් තෙල් ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට මීට දැනට තියෙන ක්‍රමයට වඩා වැඩි වාසි සහගත විදියකට ඉරානයෙන් නැවතත් බොරතෙල් ආනයනය කිරීමට තමයි පියවර මේ ගන්න බවක් පේන්නේ. මොකද ශ්‍රී ලංකාවේ තෙල් වලින් 92%කට වැඩි ප්‍රමාණයක් ඉරානයෙන් ගෙන බොරතෙල් වලින් තමයි මේ තෙල් නිෂ්පාදනය කරන්නේ. ඉතින් ආර්ථික සම්බාධක වලට කලින් ඒ වගේ තිබුණට පසුව ශ්‍රී ලංකාවට සිද්ධ වුණා වැඩි මිලක් දීලා සෞදියෙන් සහ ඕමානයෙන් මේ තෙල් මිලදී ලබා ගන්න. ඉතින් ඒ වටපිටාව තුළ තමයි මේ විදිහට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා මේ ඉරාන සංචාරය ආරම්භ කරන්නේ.
ඔව්, දැන් මේ තෙල් මිල වැඩිවීම සම්බන්ධව විශාල කතාබහක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වෙලා පවතිනවා. මේකට යම් කිසි වූ දේශපාලන ප්‍රතිරූපයකුත් ඇති වෙමින් පවතිනවා. මොකද පසුගිය ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් සංසන්දනයේදීමින් මේ තෙල් මිල වැඩිවීම සම්බන්ධව පක්ෂ විපක්ෂ මතවාද නැගෙමින් පවතින නිසා. දැන් අමල්, මේ තෙල් මිල වැඩිවීම පසුපස ලෝක බැංකුව සිටිනවා කියන කතාවක් අපට ආරංචි වෙනවා. අපිට පුළුවන් ද එහි සුළුමුළු පිළිබඳව ටිකක් තොරතුරු අනාවරණය කරන්න?
ඇත්තටම මේ පවතින රජයේ 2015 බලයට පැමිණිලා විශාල වශයෙන් තෙල් මිල එක පාරටම අඩු කළා. ඒ අවස්ථාවේදී නම් ඇත්තටම ලෝක වෙළඳපොලේ තෙල් මිල පහත තිබිච්ච නිසා තෙල් සංස්ථාවට පාඩුවක් සිද්ධ වුණේ නැහැ. නමුත් මේ පහුගිය අවුරුදු 3 ඇතුළතදී ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ රුපියල අව ප්‍රමාණය වෙලා තියෙනවා. එතකොට තෙල් සංස්ථාව අපි බැලුවොත් පහුගිය වකවානුවේදී දැඩි පාඩු ලැබමින් තමයි තෙල් බෙදා හැරලා තියෙන්නේ. එතකොට ජාත්‍යන්තර මුල්‍ය ආයතනයේ IMF පැහැදිලිවම පවසලා තියෙනවා ශ්‍රී ලංකාව තෙල් විකිණීමේදී මේ සහනාධාරය කප්පාදි නොකරන් ශ්‍රී ලංකාවේ ගෙයුම් ශේෂයට මේක විශාල වශයෙන් බලපෑමක් වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකාවට අවශ්‍ය නම් මේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ආධාර ඉදිරියටත් ලබා ගන්නට, එහෙනම් මේ තෙල් සහනාධාරය කප්පාදු කරන්නට ඕනෑ කියලා. ඒ සඳහා ඔවුන් යෝජනා කළා තිබුණේ තෙල් මිල තීන්දු කරන මිල සූත්‍රයක්. ඉතින් මේ මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම දේශපාලනික හේතුන් මත ආණ්ඩුව දිගින් දිගටම කල් දමලා තිබුණා. විශේෂයෙන්ම පහුගිය කාලේ තිබිච්ච පළාත් පාලන ආයතන මැතිවරණයට කලින් මේක කරන්නට තිබුණා. නමුත් ඒ ඡන්දයට බලපෑමක් වෙයි කියන බයෙන් ආණ්ඩුව ඒ කාරණාව සිද්ධ නොකර හිටියා. ඉතින් ඒ නිසා තමයි මේ එක පාරටම තෙල් මිල ඉතා විශාල ප්‍රමාණයකින් ඉහළ දාන සිද්ධ වෙලා තියෙන්නේ. පෙට්‍රල් රුපියල් 20කින් විතර වගේ. විශේෂයෙන්ම ගම්බද ප්‍රදේශවල ලාම්පුවලට සමහර අය උයන් පෙයුම් කටයුතු කරන්න භූමිතෙල් පාවිච්චි කරනවා. ඒ වගේ අයට 130%කින් භූමිතෙල් වැඩි වෙලා මිල වැඩි වුණා. ඉතින් මේක ක්‍රමක්‍රමෙන් කරා නම් ජනතාවට එතරම් මේ විදිහට දැනෙන්නේ නැති වෙන්නට තිබුණා. නමුත් ආණ්ඩුව එක පෑන් පහරෙන් විශාල වශයෙන් මේ තෙල් මිල වැඩි කළා තියෙනවා. නමුත් දැන් ආණ්ඩුව කියා සිටිනවා එහෙම වැඩි කරන් තවමත් තෙල් සංස්ථාව පාඩුවට තමයි තෙල් බෙදා හරින්නේ. තව මාස දෙකකින් නැවතත් මේ තෙල් මිල සංශෝධනය කිරීමට ලක් කරනවායි කියලා.
ඔව් අපි දන්නවා දැන් ශ්‍රී ලාංකිකයන් මෙහි සිටත් ලංකාවට යනවා මේ වගේ නිවාඩු වලදී ගිහම මේ තෙල් මිල පිළිබඳව යම්කිසි අවබෝධයකින් සිටීම වැදගත්. ඔබට පුළුවන්ද මේ අමල් දැන් වත්මන් පෙට්‍රල් ලීටරයක ඩීසල් ලීටරයක මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව පුංචි පැහැදිලි කිරීමක් කරන්න?
ඔව් දිලුක්. දැන් අපි ගත්තොත් 92 ඔක්ටේන් කියන පෙට්‍රල් එක මීට කලින් තිබුණේ රුපියල් 117 ලීටරයක්. දැන් ඒක 137 දක්වා වැඩි වෙනවා. රුපියල් 20කින් ඉහළ යනවා. ඩීසල් බැලුවොත් තිබුණේ රුපියල් 110ට තිබිච්ච ඩීසල් ලීටරේ 119 වෙනවා. ඉතින් ඩීසල් වල වැඩිවීම තරම් ලොකු ප්‍රමාණයක් නෙමෙයි. නමුත් ලොකුම වැඩිවීම තියෙන්නේ භූමිතෙල් වල. රුපියල් 44ට තිබිච්ච භූමිතෙල් ලීටරේ රුපියල් 101 දක්වා වැඩි වෙනවා. මේකට හේතුව හැටියට ආණ්ඩුව දක්වන්නේ හුඟක් ඩීසල් වලින් ක්‍රියාත්මක කරන බස් රථ ඩීසල් මිල වැඩි නිසා ඔවුන් ඩීසල් සමග භූමිතෙල් මිශ්‍ර කරන්නට පටන් අරගෙන ඒ තුළින් ලංකාවේ භූමිතෙල් පාරිභෝජනය ඉතාමත්ම ඉහළ මට්ටමකට එකපාරට පහුගිය වකවානුවේදී ඇති වුණයි කියලා වාර්තා වෙලා තියෙනවා. මේකෙන් පීඩාවට පත් වෙන විශේෂයෙන්ම ධීවර කාර්මිකයන් ඒ වගේම කෘෂිකර්ම ශාස්ත්‍රය අයට භූමිතෙල් සහනදායි මිලට ලබා දීමට ජූනි මාසේ ඉඳන් කටයුතු කරනවා කියලා ප්‍රකාශ කරලා තියෙනවා. දුප්පත්ම කොටසකට ඒ සහනදායි දිගින් දිගට දීමටත් අනිත් අයට සහනදායකින් තොරව තෙල් ලබා දීමටත් තමයි දැන් රජය මේ පියවර අරගෙන තියෙන්නේ.
හොඳයි, මේ ගැන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාක් තර අවස්ථාවකදී ප්‍රකාශ කළා. ඇත්තටම දැන් බලාගෙන ගියාම ලංකාවේ ප්‍රධාන ආයතන දැන් ශ්‍රී ලංකන් ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය වගේ ආයතන, තෙල් සංස්ථාවට ගෙවන්න තියෙන බිලියන ගණනක මුදල දිහා බැලුවාම මේ වගේ පාඩුවක් තියෙනක ඉතින් අහන්නත් දෙයක් නැහැ කියලා හිතනවා.
2014 වෙනකොට තෙල් මිල බැරල් එකකට ඩොලර් 55කට අඩු වෙලා තිබුණා. ඒත් ලංකාවේ එකක්වත් අඩු වුණේ නැහැ. ඒත් 2015 වෙනකොට තෙල් මිල අඩු වෙන්න පටන් ගත්තා. ඒ තීරණය අරගෙන අපි පෙට්‍රල් මිල ලීටරේ 118ට අඩු කරා. 2017 මැදදී තෙල් මිල බැරල් එකකට ඩොලර් 67යි. ඊයේ වෙනකොට බැරලේ ඩොලර් 77යි. ඒ නිසා අපිට තෙල් මිල වැඩි කරන්න වෙයි. භූමි තෙල් මිල ගැන වාද විවාද ගණනාවක් තිබුණා. භූමි තෙල් මිල වැඩි වුණාට විශේෂයෙන්ම ධීවරයන්ට, විදුලි බලය නොතිබෙන සමෘද්ධි නිවාසවලට සහනාධාර මිලකට ඩීසල් දෙන්න කියලා අපි තෙල් සංස්ථාවට දැනුම් දුන්නා. මෙච්චර මිල වැඩි වෙන එක ඇත්ත වශයෙන්ම තෙල් සංස්ථාවට දරා ගන්න බැරි පාඩුවක්. මොකද මේ පාඩුවට අමතරව තෙල් සංස්ථාවට ලංකා විදුලි බල මණ්ඩලයයි ශ්‍රී ලංකා ගුවන් සේවයෙන් නොගෙව්ව බිල්පත් තියෙනවා රුපියල් බිලියන 70ක් විතර. ඒ කියන්නේ රුපියල් මිලියන 70,000ක බිල්පත් ගෙවලා නැහැ.
දැන් ගෙවිලගිය සතියේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වඩා සුවිශේෂීත්වයක් දක්වනු ලැබුවා දේශපාලන ශාස්ත්‍රය තුළ කාරණා දෙකක් නිසා. අපිට මතක ඇති අපි දිගින් දිගටම විස්තර අරගෙන ආවා ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සභාවාරයේ කල්තැබීම සහ නව සභාවාරය ආරම්භ වීම පිළිබඳව. නව සභාවාරය ආරම්භ වීමේදී රාජාසන කතාවක් නෙවෙයි, දැන් 78 අනුක්‍රම ව්‍යවස්ථාවෙන් අනතුරුව මේක වෙනස් වෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා යම්කිසි වූ විශේෂිත ප්‍රකාශයක් තමයි සිදු කරන්නට නියමිත. ඒ ප්‍රකාශය සිදු කළා ජනාධිපතිවරයා විසින්. මේ ප්‍රකාශය පිළිබඳවත් දේශපාලන ශාස්ත්‍රයේ විශේෂිත අවධානයක් යොමු වෙලා තිබුණා ජනාධිපතිවරයාගේ කතා අන්තර්ගතය පිළිබඳව සලකා බැලීමේදී. එහිදී විශේ෷යෙන්ම ශ්‍රී ලංකේය දේශපාලනයේ කතාබහට ලක්වුණු විශේෂ අංශ මොනවාද?
දිලක්ෂ, මේ කතාවේදී ඇත්තටම ජනාධිපතිවරයා දිගින් දිගටම කියන්නට උත්සාහ කරේ ඔහුගේ රජය. මේදී ඔහුගේ රජය කියලා ඔහු හඳුන්වේ දැනට තියෙන මේ සභාග රජය, එක්සත් ජාතික පක්ෂයත් එක්ක තියෙන රජය. ඔවුන් ලබාගත් ජයග්‍රහණ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරා. එකින් එකට ඒවා කරුණු දැක්වුවා. විශේෂයෙන්ම බෙහෙත් මිල අඩුවීම වගේ දේවල්, ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීම, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැනීම වගේ කාරණා ඔහු දිගින් දිගටම ප්‍රකාශ කළා. මේවා එක්තරා විදිහකට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවේ ජයග්‍රහණ ජනාධිපතිවරයා විසින් නැවත ප්‍රකාශ කිරීමක් හැටියට අපිට දකින්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ පාර්ලිමේන්තු ප්‍රකාශය කරනකොට, සාමාන්‍යයෙන් මෙවැනි කතාවක රජයේ ජයග්‍රහණ කරන සඳහන් කරනකොට අත්පුඩිසන් දෙනවා, එහෙම නැත්නම් මේ මේසවලට තට්ටු කරලා ඒ වගේ ශබ්ද කරන බවක් තියෙන. නමුත් මේ අවස්ථාවේදී අර මීයට පිම්බා වගේ එක්සත් ජාතික පක්ෂය මේක අහගෙන හිටියා මිසක්ක ඒක කතාවට ප්‍රතිචාර දැක්වුවේ නැහැ. ඉතින් ඒකෙන් අපිට පෙනුනේ මේ එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයාත් අතර තියෙන විරසක මේ පාර්ලිමේන්තු සැසිවාරයේදී පිළිඹුණා. ඉතින් ඒ කතාවේදී ජනාධිපතිවරයා ඉල්ලීමක් කරා සියලුම පක්ෂවලට සහ විශේෂයෙන්ම ඔහුගේ සභාග රජයේ සමාජිකයන්ගෙන් දැනට තියෙන බල අරගලය අතහැරලා රට වෙනුවෙන් වැඩ කරන්නට එකතු වෙන්නටයි කියලා. ඉතින් ඒ ආයාචනය ඇත්තටම බොහොම ඍජුවම අග්‍රාමාත්‍යවරයා වෙත එල්ල කරපු එකක් හැටියට තමයි අපිට දකින්න පුළුවන්. ඒකම ඔහු ඇත්තටම කනගාටුවක් ප්‍රකාශ කළා. දැන් අවුරුදු 3ක් මේ සමගි ආණ්ඩුවක් ඇති කරලා මේ සමගි ආණ්ඩුවේ දේශපාලඥයන් දේශපාලනික වශයෙන් තවමත් පරිණතභාවයක් ලැබල නැහැ කියලා ඒ එකමුතු ආණ්ඩුවක් ඉදිරියට ගෙන යාම සම්බන්ධිත ඒ පොඩි විවේචනයකුත් තිබුණා. නමුත් මේ කතාවේ හරය උනේ දැනට තියෙන විරසක පැත්තකට දාලා ඊළඟ මැතිවරණයට කලින් එකතු වෙලා කටයුතු කරන්න කියන එක තමයි ඔහුගේ ඉල්ලීම හැටියට මෙහිදී ප්‍රකාශ වුණේ.
ඔව්, තවත් විශේෂිත තත්වයක් අපිට දකින්න ලැබුණා. මේ රැලි හරහා ජනාධිපතිවරයාත් පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් හිටපු ජනාධිපතිවරයාත් ඒ වගේම අගමැතිවරයාත් මේ සම්බන්ධ වූ විශේෂිත රැලිවලදී ඔවුන් සිදු කරපු විශේෂිත ප්‍රකාශ. ඔබ දන්නවා වෙසක් පුන් පොහෝදා මෙවරේදීලා තිබුණේ අප්‍රේල් මාසයේ 29 වෙනිදාට. ඉතින් ඒ නිසා මේ පෙළපාලි මේ මාසයේ පළවෙනිදාට පැවැත්ුණේ නැහැ. පක්ෂ කීපයක හැරෙන්නට දැන් ජනතා විමුක්ති පෙරමුණ TN එක වගේ පක්ෂ නම් පළවෙනිදාම යාපනයේදී මේවා සමරන ලැබුවා. අපි මේ ගැන කතා බහ කළා ගිය සතියේදී. මම කැමැති දැනගන්න අපි ගිය සතියේදී හමු වෙනකොට එක්සත් ජාතික පක්ෂයේ මැරෙලිය විතරයි පැවැත්වලා තිබුණේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී. අපි ඒ ගැන පසුගිය සඳුදා කතා බහ කළා. අපි සඳුදා හමු වෙනකොට එදාට තමයි හවස්වරුවේ ඉදලා තිබුණේ අනිකුත් පක්ෂවල මැයි රැලි. ඉතින් මේ මැයි රැලි වලදී විශේෂ අවධානයක් යොමු වුණු විශේෂිත ප්‍රකාශය බවට පත් වුණේ ජනාධිපතිවරයා තවදුරටත් බලේ රැඳී සිටීම හා සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය. මේක තාමත් දේශපාලන ශාස්ත්‍රයේ කතාබහට ලක්වමින් තියෙන කාරණාවක්. මොනවද ශ්‍රී ලංකාවේ දේශපාලනයේ විවිධ පාර්ශ්ව මේ ගැන කියන කතාමල්?
ඔව් දිලක්ෂ, අතරම මේ ජනාධිපතිවරයා ඔහුගේ මැයි රැලිය තිබුණේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට පහු වෙනිදා. ඉතින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශය එක්තරා විදිහකට අග්‍රාමාත්‍යවරයාට උත්තර දීමක් හැටියට අපිට දකින්න පුළුවන්. මොකද අග්‍රාමාත්‍යවරයා ඊට කලින් දවසේ ප්‍රකාශ කළා 20/20 එක්සත් ජාතික තනි ආණ්ඩුවක් පිහිටවනවායි කියලා. නමුත් ජනාධිපතිවරයා ඔහුගේ මැයි රැලියේදී කියා සිටියේ තමන් 20/20 දේශපාලනයෙන් විශ්‍රාම ගන්නෙ නැහැ, තවමත් ඔහුට ඉටු කරන්නට කරුණු කාරණා රාශියක් තියෙනවා ඉවර කරන්නට. ඒ නිසා ඒ කාලයත් අරගෙන 20/20 එහාටත් තවදුරටත් දේශපාලනේ රැඳී ඉන්නවයි කියලා. ඉතින් මෙතන ගැටලුව වෙන්නේ ඔහු පොදු අපේක්ෂකයා හැටියට 2015 මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ එක දූර කාලයක පමණක් රැඳී හිටින ජනාධිපතිවරයෙක් හැටියටත් 20/20 පසුව තමන් දේශපාලනයෙන් සමුගන්නවයි කියන ඒ පොරොන්දුව මත තමයි ඔහු ජනාධිපති ධූරයට පත් වෙන්නේ. ඉතින් දැන් ඔහු තමන්ගේ අදහස වෙනස් කරපු බවක් පෙන්නට තියෙනවා. ඒ එක්කම මේ එක දූර කාලයක් ඉන්නවයි කියපු ජනාධිපතිවරයා තවත් සැරයක් ජනාධිපති අපේක්ෂකෙක් වීමට බලාපොරොත්තුවක් තියෙනවයි කියන කාරණාව ඉස්මතු වුණා. ඉතින් මේ තුලින් මේ සියලුම දේශපාලන පක්ෂවල අභ්‍යන්තර අර්බුද තවත් ඉස්මතු වුණා. මොකද ඉදිරි මැතිවරණේ කවුද අපේක්ෂකයා, කවුද මේ තරඟයට පිවිසෙන්නේ කියන කාරණාව තවත් සංකීර්ණ වුණා. ජනාධිපතිවරයා තමන් 20/20 පස්සෙත් දේශපාලනේ රැඳී ඉන්න ඕනේ කියලා ප්‍රකාශ කිරීමත් සමග.
ඔව්, එතකොට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 20/20 ජනාධිපතිවරණයට ඉන්නවා, ඒ වෙනකන් සමගැනීමක් සිදු කරන්නේ නැහැ කියන කතාව කිව්වට පස්සේ මීළඟ ප්‍රධාන බලවේගය පොදු ජන පෙරමුණේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳවත් එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයා විදිහට කවුද ඉදිරිපත් කරන්නේ කියන කාරණාව පිළිබඳවත් විශේෂයෙන් කතාබහට ලක් වුණා විවිධ අවස්ථාවලදී මේ කෙවිලගේ සතිය. මම මුලින්ම කතාබහ කරන්න කැමති පොදු ජන පෙරමුණ සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ඒ වගේම ඔහුගේ සොයුරන් දෙදෙනා බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ අතර යම් යම් මතභේදාත්මක තත්වයක් මේ වෙනකොට පක්ෂය තුළ තියෙනවා කියන කතාව දිගින් දිගටම අපිට අහන්නට ලැබුණා වෙනත් පක්ෂවල අදහස් දැක්වීමකදී. ඒ අතරතුරේදී අපිට අහන්නට ලැබෙනවා බැසිල් රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ ඉදිරි පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා විය හැකි යන්න වගට. මොනවද මේ සම්බන්ධයෙන් දැනට වාර්තා වෙන තොරතුරු අමල්?
දිලක්ෂ, මේ පොදු ජන පෙරමුණෙන් ඇත්තටම ප්‍රධාන වශයෙන් ඉදිරි ජනාධිපතිවරණයකදී අපේක්ෂකයා කිරීමට පුද්ගලයන් දෙදෙනෙක් ඉදිරියට ඇවිල්ලා තියෙනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ, අනිත් එක්කෙනා ගෝඨාභය රාජපක්ෂ. ඉතින් මේ දෙපළට ඒ පොදු ජන පෙරමුණ සහ ඒ පොදු ජන පෙරමුණට සහාය දෙන පක්ෂවල අඩුවට වැඩියට ඒ දෙපළට සහයක් පළ වෙලා තියෙනවා. දැන් මේකට අලුත් තවත් නමක් එකතු වෙනවා. වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා යෝජනා කරනවා මේ දෙපළ වෙනුවට තවත් රාජපක්ෂ සහෝදරයෙක් වන චමල් රාජපක්ෂ, විශේෂයෙන්ම ඒ මුහුපුරා ගිය දේශපාලඥ සුළු පක්ෂවලට පිළිගන්නට පුළුවන් පුද්ගලයෙක් හැටියට, මීට කලින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට හොඳ නමක් ලබාගත්තු චමල් රාජපක්ෂව ඉදිරියේදී පොදු අපේක්ෂකයා කරන්නට ඕනේ ඔවුන්ගේ පක්ෂෙන් අනිත් සුළු කොටස්වල සහාය ලබා ගන්නට. ඉතින් දැන් ඇත්තටම මේ පොදුජන පෙරමුණ තුළ තුන්කොන් සටනක් මේ අවස්ථාවේදී ඇති වෙලා තියෙනවා අපේක්ෂකයා සම්බන්ධයෙන්. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඔහුත් ඇත්තටම මේ තරඟේ කොයි විදිහට පිවිසනවද කියලා දැනට කියන්නට අමාරුයි. මොකද දැනට තියෙන විවස්ථාව අනුව ඔහුට නැවත ජනාධිපතිවරණයකට ඉල්ලීමට අවකාශ නැහැ. නමුත් යම් කිසි විදිහකට රටේ ව්‍යවස්ථාව වෙනස් කරගන්නට පුළුවන් වුණොත් ඔහුට නැවතත් අග්‍රාමාත්‍ය ධුරයකට හෝ රටේ විධායකයකට පිවිසීමට ඒ අවකාශ තියෙනවා. ඉතින් තවමත් මේ ප්‍රශ්නය හරියාකාරයෙන් විසඳිලා නැහැ.
තවදුරටත් මේ සම්බන්ධව ටිකක් මම කතා බහ කරන්න කැමතියි අමල්. මොකද මේ අපි දැන් බැලුවොත් එහෙම ජනතා කැමැත්ත කාටද තියෙන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධ බලවේගවල ඒකරාශි වීමක් තියෙන නිසා මේ සිංහල බෞද්ධ ඡන්ද ලැබෙයි. නමුත් මේ සුළු පක්ෂවල සුළු ජාතීන්ගේ ඡන්ද ලැබීම නම් අඩුවේ කියන තත්වයක් පිළිබඳවත් කතා බහ වෙනවා. ඒ වගේම බැසිල් රාජපක්ෂ මහතා සතුව තියෙන මේ දූෂණ වංචා චෝදනා නිසා ඔහුට එතරම් ඡන්ද ලබා ගැනීමට හැකියාවක් ලැබේවිද කියන කාරණාව පිළිබඳවත් ජනතා මනාපය පිළිබඳවත් යම් කිසි වූ මතභේද ආත්මක කතා බහක් තියෙනවා. කොයි පැත්තරද වැඩි ජනතා කැමැත්ත බර වෙලා තියෙන්නේ මේ වෙනකොට?
මේක ඇත්තටම අපිට එක හෙල්ලෙම හොයාගන්නට අමාරු දිරුක්ෂි. නමුත් අපි බැලුවොත් පහුගිය පළාත් පාලන මැතිවරණ කටයුත්ත සම්පූර්ණයෙන්ම මෙහෙවේ බැසිල් රාජපක්ෂ. ඉතින් ඔහුට මේ මැතිවරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටත් ඒ පක්ෂයේ ක්‍රියාකාරීන්ගේ සහාය ලබා ගැනීමටත් හැකි බව ඔහු මේ අවස්ථාවේ ඔප්පු කරලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ පැත්තකින් තියෙන්නේ ඔහු ආරක්ෂක ලේකම් හැටියට මහින්ද රාජපක්ෂගේ කටයුතු කරපු ආකාරය අනුව ඔහුට අර ඔබ කිව්වා වගේ ඒ සිංහල බෞද්ධ බලවේගවල සහයක් ලබා ගැනීමට හැකියාව තියෙනවා. නමුත් පක්ෂය තුල දේශපාලඥයන්ගේ සහය ඒ ආකාරයෙන්ම ලබා ගන්න පුළුවන්ද කියන ගැටලුව තියෙනවා. මොකද ඔහු ආරක්ෂක ලේකම්ව සිටිය කාලයේදී මේ ඔහුගේ ක්‍රියාකලාපය නිසා ඔහු හුඟක් දුරට ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහාය ලබා ගැනීමට ඔහු එතරම් සමත්ුනේ නැහැ. ඉතින් මේ අවස්ථාවේදී ප්‍රශ්නය වෙන්නේ අපේක්ෂකයෙක් හැටියට ඉදිරිපත් වෙනකොට මුලින්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සහ පක්ෂ සමාජිකයන්ගේ සහාය අවශ්‍යයි. ඉතින් ඒ සහාය ඔහුට ලබා ගන්නේ කොහොමද? ඉතින් ඒ නිසා වෙන්න තමයි මේ වෙනකොට වාසුදේව නානායක්කාර වගේ මන්ත්‍රීවරුන් ඒ චමල් රාජපක්ෂ හිටපු කතානායකවරයාගේ නම යෝජනා කරලා තියෙන්නේ මේ දෙපළම වෙනුවට බහුතරයකගේ කැමැත්ත ගන්න පුළුවන් කියලා හිතන චමල් රාජපක්ෂ මේ වෙලාවේදී ඉදිරිපත් කළා තියෙන අන්න ඒ කාරණාව නිසායි.
ඔව්, දැන් අර මේ සහෝදර සමාගම අතර යම් කිසි වූ මතභේදකාරී වාතාවරණයක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියන කතාවත් එක්ක මේ අදහස් පළ කිරීමේදී ඒ ගැන වග බලා ගන්නටත් ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ මේ පසුගිය දින කීපය තුළදී උනන්දුනා කියන කාරණාව අපිට පැහැදිලි වෙනවා. එක්තරා අවස්ථාවකදී මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ මේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසා සිටියාම ඔහු ඒ පිළිබඳව පළ කළේ මෙවැන්නක්.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමානි ඒක ගැන තීරණයක් ගන්න ඕනේ. එතම තීරණයක් ගත්තාන් පස්සේ අපි තීරණයක් ගමු. මහින්ද ජනාධිපතිතුමා යම් කිසි තීරණයක් දුන්නොත් පවුලේ සෑම සමාජිකෙක්ම රට වෙනුවෙන් එකහසෙන් ක්‍රියා කරනවා.
ඔව්, හිටපු ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂගේ අතේ තමයි තීරණය තියෙන්නේ කියලා ගෝඨාභය කිව්වට පස්සේ බැසිලුත් කියන්නේ ඒ කතාවම තමයි.
ඒක මහින්ද ජනාධිපතිතුමා වෙලාවට තීන්දුව කරා. අපි බොහොම සමගියෙන් වැඩ කරගෙන යන්නේ.
අපි එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධව තියෙන කතාබහ පිළිබඳවත් ටිකක් කතා බහ කරමු අමල්. අපි දැක්කා මේ එක්සත් ජාතික පක්ෂයේ පිළිබඳව මත දෙකක් එනවා ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව. කැබිනට් තීරණ දැනුම් දීමේ සාකච්ඡාවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කියනවා පොදු අපේක්ෂකයෙක් වේවි බොහෝ දුරට ජනාධිපති අපේක්ෂකයා කියලා එක්සත් ජාතික පක්ෂයෙන්. එතකොට වත්මන් මහලේකම් අකිල විරාජ් කියනවා මේ එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකයෙක් එනවා, පොදු අපේක්ෂකයෙක් නෙමෙයි යා කියලා. මේ පරස්පර මත දෙක සම්බන්ධව මොකක්ද මේ වෙනකොට එක්සත් ජාතික පක්ෂයෙන් අහන්නට ලැබෙන කතන්දර?
ඇත්තටම දිරුක්ෂ, එක්සත් ජාතික පක්ෂයත් ඉතාමත්ම බැරෑරුම් අභ්‍යන්තර අර්බුදයක තමයි මේ අවස්ථාවේදී ඉන්නේ. ඔවුන්ගේ නායකත්වය පිළිබඳ දිගින් දිගටම ආරවුලක් ඇති වෙලා අප්‍රේල් 4 වෙනිදා ඒ විශ්වාස භංගයේ පරාජය කිරීමත් එක්කලා එක්තරා දුරකට එක්සත් ජාතික පක්ෂයට හැකි වුණා මේ නායකත්වය පිළිබඳ තියෙන ඒ අර්බුදය යම් තාක් දුරකට සමනය කරගන්න. නමුත් ඒක නැවතත් එළියට එන බවක් තමයි අපිට පේන්නේ. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව තමන්ගේ පක්ෂය තුළ සෑහෙන පිරිසක් ඒ කැරලි ගහන බවක් පේන්නට තියෙනවා. ඔහු ආයම සැරයක් අපේක්ෂකෙක් හැටියට ඡන්දයට පිවිසෙනවා නම් ඒකට විරුද්ධව කටයුතු කරන්නට ඔහුගේම කිට්ටුම අයත් ඒ ඉඟි පළ කරලා තියෙනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට ලොකු ප්‍රශ්නයක් දැන් ඇති වෙලා තියෙනවා. කොහොමද ඉදිරි මැතිවරණයේදී කාවද මේ අපේක්ෂකයට ඉදිරිපත් කරන්න කියලා. ඒ නිසාවෙන්ම තමයි අපි දකින්නේ මේ කැබිනට් තීරණ දැනුම් දීමේ ආණ්ඩුවේ ප්‍රකාශක රාජිත සෙනරත්න අමාත්‍යවරයා පොදු අපේක්ෂක ගැන කතා කරන්නේ. ඔහු තවමත් නිල වශයෙන් නැවතත් එක්සත් ජාතික පක්ෂයේ ක්‍රියාකාරීකයෙක් හැටියට තවමත් එකතු වෙලා නැහැ. නමුත් ඔහුට සෑහෙන බලපෑමක් කරන්නට පුළුවන් මේ පක්ෂය තුළ. ඉතින් ඔහුගේ බලාපොරොත්තුව පොදු අපේක්ෂකයෙක් තුළින් මේ ඉදිරිමැතිවරණයට මුහුණ දෙන්නට. නමුත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ බලාපොරොත්තුවක් තියෙනවා එක දවසකට හෝ රටේ ජනාධිපති වීම සඳහා අපේක්ෂකයට ඉදිරිපත් වීමට. නමුත් ඒ සඳහා ඔහුට පක්ෂයෙන්ම සහය ලැබෙයිද කියන කාරණාව පිළිබඳ ලොකු ගැටලු රාශියක් මතුවෙලා තියෙනවා.
දැන් මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාණන් කොහොමත් පොදු අපේක්ෂකයා වෙන එකක් නැති වේවි නේද?
දිලුක්ෂි, මොකද ඔහුට අපේක්ෂකයා වෙනව නම් ඒක අනිකුත් පක්ෂවලට සහාය ලබා ගැනීමට අවශ්‍ය වෙනවා. දැන් එක්සත් ජාතික පක්ෂයත් ජනාධිපතිවරයාත් අතර තියෙන දැන් විරසක දිහා බලපුවාම එක්සත් ජාතික පක්ෂය නැවත වතාවක් ඔහුට සහාය දෙයිද කියන ප්‍රශ්නේ මතුවලා තියෙනවා. ඉතින් අද ඉඳලා ඉදිරි මාස 18 තුලදී මේ දෙපාර්ශවයේ ඔවුන්ගේ තියෙන මේ විරසක අවසන් කරගත්තොත් සමහර විට නැවතත් අර 2015 මැතිවරණයට මුහුණ දුන්න ආකාරයට රනිල් වික්‍රමසිංහ අගමැති හැටියටත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාත් ඔවුන් දෙපළ එකතු වීමේ හැකියාවක් තියෙනවා. නමුත් ඒක කරන්නට නම් අර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළා වගේ මේ බල අරගලය සමනය කරගන්නට සියලු පාර්ශ්වයන් පියවර ගන්න අවශ්‍ය වෙනවා.
ඔව්, අමාත්‍ය රාජිතගේ කටින් මේ පොදු අපේක්ෂකයෙක් පිළිබඳව ඉඟියක් එළියට ආවනේ මේ අවස්ථාව.
අගමැතිතුමා කිව්වද කවුද අපේක්ෂකයා කියලා? එතුමාගේ කතාවෙත් කිව්වේ නැහැනේ. මේ දිනේට පස්සේ මාත් එක්ක සාකච්ඡා කරා පොදු අපේක්ෂකයෙක් පිළිබඳව. එතකොට අගමැතිතුමා ඒ වගේ කටුවස්සේ නැහැ. මතක තියාගන්න. අගමැතිතුමාට මොනවා වුණා දේශපාලනය හොඳට තේරෙනවා.
එතකොට අකිල විරාජ් අමාත්‍යවරයා පොදු අපේක්ෂකෙක් නෙමෙයි, කෙලින්ම පක්ෂය තුලින්ම අපේක්ෂකෙක් වෙනවා කියන කතාව එළියට දැමෙ මෙහෙම.
එක්සත් ජාතික පක්ෂයත් ඇත්ත වශයෙන්ම මේ කෙටුම්පත අධ්‍යයනය කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡා කරලා තමයි අපිට තීරණයක් දෙන්න වෙන්නේ මේ සම්බන්ධ. අපේ ස්ථාවරයේ අපි පක්ෂයෙන් අපේක්ෂකෙක් ඉදිරිපත් කිරීම.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 3-2 බලය පිළිබඳවත් යම් අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම අගමැතිවරයාට එරෙහිව ගෙනාපු ඒ විශ්වාස භංගයෙන් පස්සේ මේ සභාගත රජයෙන් සමුතිවාදී ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 16 දෙනෙක් අයින් වුණා. දැන් මේ 16 දෙනා විපක්ෂයේ ගිහිල්ලා වාඩි වුණා. අපි දැක්කා අර දෙවන සභාවාරය ආරම්භ වෙනකොට ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කළා පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය ආරම්භ කරද්දි මේ අයින් වුණු 16 දෙනා ගිහිල්ලා වාඩි වුණේ විපක්ෂයේ. ඒත් එක්කම වර්තමාන ආණ්ඩුවේ මේ 3-2 බලයත් නැතිව ගියා. මේ තත්ත්වයේ කොහොමද ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ මේ වෙනකොට කතා බහට ලක් වෙමින් තියෙන්නේ?
දිලෘක්ෂ, ඇත්තටම මේ 16 දෙනා විපක්ෂයට යන බව අප්‍රේල් මාසේ මුල ඉඳලම ඔවුන් ප්‍රකාශ කළා තිබුණා. නමුත් මේ දෙවෙනි සැසිය ආරම්භ කරන අවස්ථාවේ ඔවුන් නිල වශයෙන් ගිහිලා විපක්ෂයේ වාඩි වීම තමයි සංකේතාත්මකව ආණ්ඩුවේ 3-2 බලය අහිමි වෙච්ච අවස්ථාව. ඉතින් ආණ්ඩුව මේ 2015 බලයට පැමිණෙන්නේ විවස්ථා ප්‍රතිසංශෝධනයක්, එහෙම නැත්නම් අලුත් විවස්ථාවක් ගෙනීමේ පොරොන්දුව මත. නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඔවුන්ට ඒ 3-2 බලය ලබා ගන්නට බැරි නිසා අද ඉඳලා ඊළඟ මැතිවරණය වෙනකන් අපිට විවස්ථා සංශෝධනයක් පිළිබඳව බලාපොරොත්තුවක් තියාගන්නට බැහැ. ඒ එක්කම මේ රැඩිකල් වාදී ආර්ථික ප්‍රතිපත්ති හෝ ඒ දේශපාලනික වෙනස්කම් ගෙනෙයි කියලාත් හිතන්න බෑ. මොකද ඕනට දැන් මේ 3-2 බලය නැති නිසා. ඉතින් ඒ නිසාවෙන් මේ රජය ඊළඟ මැතිවරණය කාලය වෙනතුරු ඕනට එදිනෙදා දෛනික කටයුතු කර ගැනීමට පාර්ලිමේන්තුවේ ඒ සුළු අවශ්‍ය සුළු බහුතරය තිබුණට මහා පරිමාණයේ වෙනස්කම් කරන්නට ඔවුන් බලාපොරොත්තු වෙච්ච වෙනස්කම් කරන්නට ඒ බලය දැන් අහිමි වෙලා තියෙනවා.
හොඳයි, දැන් ඔය ආකාරයෙන් මේ 3-2 බලය පිළිබඳව අර්බුදකාරී වාතාවරණයක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මතුවෙලා තිබුණට විශේෂිත පනතක් සම්මත වුණා. ඒ තමයි මහා පරිමාණ වංචා දූෂණ සෙවීමට විශේෂ අධිකරණ පිහිටවීමේ පනත. මේ පනත 3-2 බලයේ බලපෑමක් නොමැතිව සම්මත වුණා. අපි පසුවට කතා බහ කරමු. මං මුලින් කතා බහ කරන්න කැමති යමල් මේ විශේෂ අධිකරණ පිහිටවීමේ පනත පිළිබඳව යමක්.
ඔව් දිල්ලක්ෂ මේ යෝජනාව ඇත්තටම මේ ආණ්ඩුව බලයට පැමිණීමත් සමග කරපු යෝජනාවක් මොකද වුන් කියා සිටියේ මේ මහා පරිමාණයේ දූෂණ හා වංචා සොයා බලලා ඒ වරදකරුවන්ට දඬුවම් කිරීමට රටේ තියෙන අධිකරණ පද්ධතිය ප්‍රමාණවත් නැtei කියලා. මොකද අද ලංකාවේ නඩුවක් දැම්මහම සමනෙන් අවුරුදු 10කට වැඩි ප්‍රමාණයක් යනවා මේ නඩුවක් අවසන් වෙන්න. එතකොට මේ එකපාරට මහා පරිමාණයේ දූෂණ සම්බන්ධයෙන් නඩු රාශියක් පැවරෙන අවස්ථාවකදී මේ මේ නඩුවල චූදිතයන්ට තමන්ගේ නිර්දෝෂී බව ඔප්පු කිරීමට හෝ ඔවුන්ට දඬුවම් දීමට මේ දීර්ඝ කාලයක් වැය වෙන නිසා ආණ්ඩුව යෝජනා කරා විශේෂිත මහා අධිකරණ පිහිටවන්නට. තලතා අතුකෝරාල නව අධිකරණ ඇමතිනිය හැටියට පත් වුණාට පස්සේ තමයි මේ කටයුත්ත ඉක්මන් වෙලා මේක පාර්ලිමේන්තුවට එන්නේ. ඉතින් එහිදී මේ විශේෂ අධිකරණ ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් රජයට මුලින් ඕනකමක් තිබුණේ අධිකරණ අමාත්‍යවරයාට මේ බලතල දෙන්න මොන විදිය නඩුද මේ විශේෂිත අධිකරණවට ලබා දෙන්නේ. ඒක මේ අධිකරණවලට පත් කරන විනිසුරුකරුවන් පත් කිරීමේදීත් රජයට සෑහෙන බලපෑමක් කිරීමට හැකිවන ආකාරයට තමයි ඒ මුල් කෙටුම්පත් තිබුණේ. නමුත් පසුව ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ දුන්න තීන්දුවක් අනුව මේක විවස්ථානුකූලද නැද්ද කියලා සොයා බලන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ කියලා තිබුණා ඒ කෙටුම්පත ඒ ආකාරයෙන්ම සම්මත කරගන්නට නම් පාර්ලිමේන්තුවේ 3/2 අවශ්‍යයි. නමුත් සුළු බහුතරයකින් පමණක් මේක සම්මත කරගන්නට අවශ්‍ය නම් මේ කෙටුම්පතට සංශෝධන ගෙනෙන්නට ඕනේ කියලා. ඒ සංශෝධන එක්තරා විදියකට අපිට හඳුන්වන්න පුළුවන් හොඳ සංශෝධනයි කියලා. මොකද ශ්‍රේෂ්ඨාධිකරණයේ කිව්වා මේ විනිශ්චයකාරවරුන් පත් කිරීමත් සහ ඒ මොන නඩුද මේ උසාවියට යොමු කරන්න කියන කාරණාවත් ඒක තීරණය කිරීමේ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍ර විනිශ්චයකාරවරයාට පැවරිය යුතුයි කියලා. ඉතින් ඒ අනුව මේ පාර්ලිමේන්තුව සම්මත කරගත්ත ඒ අධිකරණ විශේෂ විධිවිධාන පනත රටේ අධිකරණය තවත් ශක්තිමත් කරන පනතක් හැටියට තමයි සම්මත වුණේ. ඉතින් ඒ අනුව ඒ අලුත් මහා අධිකරණ තව සති කිහිපයකින් ස්ථාපිත කිරීමේ හැකියාව තියෙනවා. ඒ අධිකරණ ස්ථාපිත කරන්නේ කොහෙද, මොන ප්‍රදේශවලද, කොපමණ සංඛ්‍යාවක් අධිකරණ ස්ථාපිත කරනවාද කියන එකත් ඒකට රජයට කිසිම බලපෑමක් කරන්නට බෑ. ඒ තීන්දුව తీරන ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවේෂ්ඨකාරවරයාට පමණයි. ඒකට අනුකූලව තමයි මේ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වුණේ.
හොඳයි, මම අපි සූතිවන්ත වෙනවා. මේ 3/2 බලය නොමැතිව කොහොමද මේ පනත පාර්ලිමේන්තුව තුළ සම්මත වුණේ කියන කාරණාවත් ඔබේ තොරතුරු විග්‍රහයට එකතු කරමින්ම අපිට කරුණු පැහැදිලි කර දීම පිළිබඳව. අපි සාකච්ඡාව අවසානයට ලක් කරමු. මේ සතියේදී ශ්‍රී ලාංකීය ජන ප්‍රජා විදියට තවත් විශේෂිත අවධානයට ලක් කරන කාරණාවක් පිළිබඳව මේ වෙනකොට ලංකාවේ තියෙන තත්ත්වය පිළිබඳව කතාබහ කරමින්, ඔබ දන්නවා ශ්‍රී ලංකාවේ වසර 30කට ආසන්න කාලයක් පැවති සිවිල් යුද්ධය වසර 2009 මැයි මාසේ 18 වෙනිදා නිමාවට පත් වුණා. 18-19 කියන දින දෙක පිළිබඳව ශ්‍රී ලාංකීය ජන ප්‍රජා බොහොම අවධානයෙන් ඉන්න දින දෙකක්. මේ අපි මතක් කරන්නේ අපේ යුද්ධය සිවිල් යුද්ධේ නිමාවට පත් වෙලා වසර 9ක් ගත වෙලා කියන කාරණාව. මේ 18-19 කියන දින දෙක තුලදී ලංකාවේ මේ වෙනකොට පවතින වාතාවරණය කොහොමද අමල්? මේ සම්බන්ධව තියෙන ජන සමාජ උනන්දු සහ දේශපාලනික උනන්දු.
දිලක්ෂි, මේක සැමරීම සඳහා මේ යුද්ධය අවසන් වෙන දිනේ සැමරීම සඳහා උත්සව මොකක්වත් සංවිධානය කරපු බවක් අපිට පේන්නේ නැහැ රජයේ පැත්තෙන් හෝ හමුදා පැත්තෙන්. නමුත් මේක වාර්ෂිකව LTTEට පක්ෂපාතී කොටස් විශේෂයෙන්ම උතුරු පළාත් සභාවේ ශිවාජි ලිංගම් වගේ මන්ත්‍රීවරුන් ඔවුන් අවුරුදු පතා මේ මුල්්‍ය වෛක්කල් ප්‍රභාකරන් ජීවිතක්ෂයට පත් වෙන මරුමුවට පත් වෙන ඒ ස්ථානයේ පොල්තෙල් පහන් දැල්වීම වගේ කටයුතු කළා තියෙනවා. 2015 වසරේ තමයි මේ සඳහා ඇත්තටම උසාවියේ නියෝගයක් අරගෙන මේක තහනම් කරන්නටේ කියලා තිබුණේ. ඒ අවස්ථාවේ තමයි ඒකට සහායක් ඇත්තටම ප්‍රදේශවාසීන්ගේ සහායක් ලැබිලා තිබුණේ. නමුත් පසුව කිසිම බාධාවකින් තොරව ඒ කටයුතු කරන්නට අවකාශ ලැබුණාට පස්සේ මේකට සහභාගී වෙන පිරිස ඉතාමත් අල්ප වුණා. ඒ එක්කම ඒකට ලැබෙන ප්‍රචාරයත් කෙමෙන් අඩු වෙලා තිබුණා. ඉතින් උතුරු පළාත් සභාවේ සමහර මන්ත්‍රීවරු මේ අවස්ථාවේදී අර සුපුරුදු පරිදි ඒ මල් පහන් පූජා කිරීම කටයුත්ත සිද්ධ කරනවා කියන එක තමයි වාර්තා වෙලා තියෙන්නේ. නමුත් ඒක දේශීය මාධ්‍යවත් ඒක ලොකු කාරණාවක් බවට මේ අවස්ථාවේ ඉස්මතු වෙලා නැහැ. LTTE මහවිරු පවුල්වල උදවිය හැරෙන්නට අනිත් අයගේ ඒ උද්‍යෝගයක් අපි දකින්නේ නැහැ. පහුගිය අවුරුද්දවල තිබුණෙත් නැහැ. මේ අවුරුද්දෙත් එවැනි දෙයක් අපිට පේන්නෙත් නැහැ.
ශ්‍රී ලංකා රාජ්‍ය පැත්තෙන් යම් කිසි ක්‍රියාදාමයක් සඳහා පවතින සූදානමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා තමයි.
එහෙම එකකුත් නැති දෘක්ෂි. නමුත් දැන් ජූනි මාසේ වෙනකොට ශ්‍රී ලංකා රජය විසින් මේ රණවිරු දිනය සැමරීමේ කටයුත්ත නම් සිද්ධ වෙනවා. ඒක ඇත්තටම මේ වාර්ෂිකව තියෙන කාරණාවක්. නමුත් මේ 18-19 සමරණයක වෙන මාසයකට යොමු කළා තිබුණා. ඉතින් ඒ අනුව තමයි ජූනි මාසෙ තමයි මේක හමුදාව සහ රජයේ පැත්තෙන් ඒ අනුස්මරණය කිරීමේ කටයුතු සිද්ධ වෙන්නේ.
ඔව්, දැන් ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධේ නිමාවට පත් වෙලා වසර 9ක් වගේ කාලයක් ගත වෙන තැනදී මේ අපි දැක්කා මේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් අර ශ්‍රී ලංකාවේ යුද හමුදාවට එල්ල වුණු යුද අපරාධ සිදු කළයි කියලා ඒ චෝදනත් එක්කම ශ්‍රී ලංකාවේ හමුදාව සම්බන්ධව යම් කිසිවූ මේ පිළිගැනීමට ලක්වීම පිළිබඳව යම් කිසිවූ පසුබැස්මක් අපිට දකින්නට ලැබුණා. මෙය වළකලා ශ්‍රී ලංකා හමුදාව ලෝකේ පිළිගත් හමුදාවක මට්ටමකට රැගෙන ඒමට ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා යම් කිසිවූ ක්‍රියාදාමයක නියලමින් සිටින වගට අපිට යම් කිසිවූ ඉඟිපල වුණා පසුගිය සතියේදී පවත්වුණු විශේෂිත මාධ්‍ය සාකච්ඡාවකින්. යුද හමුදාපතිවරයා මහේෂ් සේනානායක මහතා මේ විදේශ මාධ්‍යවේදීන් රැස් කළා මේ විශේෂිත ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යම් යම් කරුණු හෙළිදරව් කිරීමකුත් සිදු කළා. මා කැමැති මේ සම්බන්ධව විශේෂිත අවධානයක් යොමු කරන්න ඊළඟට අමල් මොනවද එහිදී කතා බහට ලක්ුණේ?
දිනුක්ෂ මෙතනදී ලොතින් ජෙනරල් මහේෂ් සේනානායක කියා සිටියේ මෙතෙක්කල් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව එල්ලව යුද අපරාධ සම්බන්ධයෙන් විශේෂයෙන්ම දේශපාලඥයන් සහ තානාපති අංශ හමුදාව වෙනුවෙන් කතා කරලා තියෙනවා. නමුත් හමුදාවට තමන්ගේ පැත්තෙන් මේ කතාව කියනට අවස්ථාවක් ලැබුණේ නැහැ කියලා. ඉතින් ඒ අනුව ඔහු අලුතෙන් හමුදාව තුළ ඒකකයක් පිහිටවල තියෙනවා විදේශීය මෙහෙයුම් කියලා, මේ ඩිරෙක්ටරේට් ඔෆ් ඕවර්සීස් ඔපරේෂන්ස් හැටියට හඳුන්වන. මේකේ ප්‍රධාන කාරණා හැටියට ඔහු හඳුන්වලා දීලා තියෙන්නේ දැනට ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් සහ විශේෂයෙන්ම සිවිල් ජනතාවට කොයි ආකාරයෙන්ද මේ යුද්ධේ බලපෑවේ කියන කාරණාව සම්බන්ධයෙන් දැනට පළවෙලා තියෙන දේශ විදේශ වාර්තා සියල්ලක්ම ගොනු කරලා ශ්‍රී ලංකා හමුදාව යුද හමුදාව පැත්තෙන් එක්තරා විදිහට තමන්ගේ නිදහසට කරුණ ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඒ වාර්තාවක් සකස් කිරීමට ඔවුන්ට ඒ බලතල ලබා දීලා තියෙනවා. ඉතින් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කරන්නේ මරණයට පත්වෙච්ච එහෙම නැත්නම් පීඩාවට පත්වෙච්ච සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව පිළිබඳ පරස්පර විරෝධී වාර්තා ලැබිලා තියෙනවා. සමහරු 4000ක් මැරුණයි කියලා තියෙනවා, සමහර අවස්ථාවලදී 40000ක් මැරුණයි කියලා තියෙනවා. නමුත් නිශ්චිත වශයෙන් කොපමණ ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත් වුණාද, ඔවුන් සම්බන්ධයෙන් හමුදාව කොයි ආකාරයෙන්ද කටයුතු කරේ? මොකද මෙතනදී හමුදාපතිවරයා කියන්නේ යුද හමුදාව හැටියට ඔවුන් කිසිම අවස්ථාවකද සාමාන්‍ය වැසියන් එල්ල කළේ නැහැ. නමුත් සාමාන්‍ය වැසියන් මේ යුද්ධයේදී පීඩාවට පත්වන්නට ඉඩ තිබුණා, ජීවිතක්ෂයට පත්වන්න තිබුණා. ඒක ඔවුන් පිළිගන්නවා. ඒ පිළිබඳ හරි ඇගෙයීමක් කිරීමට හමුදාව දැන් පියවර ගන්නවයි කියලා. මෙතනදී ප්‍රශ්නයක් මත වුණා, රජය දිගින් දිගටම කියලා තිබුණා එකදු සිවිල් වැසියෙක්වත් හමුදාව විසින් ඝාතනය වුණේ නැtei කියලා. නමුත් මහේෂ් සේනානායක යුද හමුදාපතිවරයා කිව්වා ඒ ප්‍රකාශය කළා තිබුණේ දේශපාලන බලාධිකාරිය මිසක් යුද හමුදාව නෙවෙයි. යුද හමුදාව කිසිම අවස්ථාවක තමන්ගේ අතින් සාමාන්‍ය වැසියන් පීඩාවට පත් වුණේ නැහැයි කියලා ප්‍රකාශ කළා නෑ. ඔහු කියනවා එහෙම වන්නට ඉඩ තියෙනවා, සාමාන්‍ය වැසියන්ට හානියක් මෙතනදී සිද්ධ වුණා. ඒක හිතාමතා කරපු දේවල්ද නැත්නම් මේ යුද්ධයේ ප්‍රතිපලයක් හැටියට සිද්ධ වුණාද කියන කාරණා සැවීමටත් කිසියම් පුද්ගලයෙක් බලය ඉක්මවා ගිහලා ඕනෑ කමින් සාමාන්‍ය වැසියන් පීඩාවට පත් කළා නම් ඒ අය සම්බන්ධයෙන් විනය කටයුතු කිරීමට තමන් පසුබට නොවන බවත් ප්‍රකාශ කළා. මින් ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු වලට ශ්‍රී ලංකාවේ බටපිරිස් වැඩි ප්‍රමාණයක් සම්බන්ධ කර ගැනීමට ඔහු උත්සාහ කරනවා කියන කාරණාවත් මෙහිදී ප්‍රකාශ කළා.
අපි ස්තුතිවන්ත වෙනවා මල්. එහෙමනම් මේ ගෙවිලගේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනික සහ සමාජීය වශයෙන් වඩාත් වැදගත් වෙන කාරණා සමාලෝචනයට අපිත් සමග සම්බන්ධ වීම පිළිබඳව අද අපේ සාකච්ඡාවට සම්බන්ධ වුණේ FP ප්‍රවෘත්ති ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා මාධවේදී අමල් ජයසිංහ මහතායි. මම ස්තුති අමල්. එහෙමනම් අපි ඔබට ආයුබෝවන් කියමින් සමු වෙනවා.
SBS සිංහල වැඩසටහන සඳුදා අඟහරුවාදා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා පෙරවරු 11ට ඔබට සමීප වේ.
Tell us what you think. Like us on Facebook or follow us on Twitter.